හිරු සදහම් උදැසන ධර්මදේශකයන්න් වහන්සේ. හංවැල්ල දිද්දිනිය ඓතිහාසික කුලංකන්ද ගල්ලෙන් ආරණ්‍ය සිංහාසනාධිකාරී පූජ්‍ය දිද්දිනියේ විමලසංක ස්වාමීන් වහන්සේ.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කිම්පන තපස්සේ අඤ්ඤ දේව කාය දණ්ඩං අඤ්ඤං වචී දණ්ඩං අඤ්ඤං මනෝ දණ්ඩಂತಿ අඤ්ඤ දේව ආඋසෝ ගෝතම කාය දණ්ඩං අඤ්ඤං වචී දණ්ඩං අඤ්ඤං මනෝ දණ්ඩං තීති. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, හිරු FM සදහම් උදෑසන ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා අදත් සෙනසුරාදා උදෑසන දින පින්නත් ඔබ හැම දෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව සූදානම් වෙලා සිටිනවා. තමන්ගේ ජීවිතේට ඒ වටිනා වූ ධර්මකාරණාවන් ශ්‍රවණය කරලා දහම් අවබෝධයක් සලසා ගන්නට. ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය යමෙක් තවත් අයෙකුට අහන්න සලස්සීමක් කරනවා නම් ඒකට කියන ධර්මදානමේ පුණ්‍යක්‍රියාව කියලා. හිරු මාධ්‍යජාලයේ සභාපතිතුමා මේ වටිනා ධර්මදානයේ සිද්ධ කරන්නේ, මේ සත්ක්‍රියාව සිද්ධ කරන්නේ ලංකාවාසී ලෝකවාසී සෑම දෙනාගේම ධර්මඥානයේ වඩා වර්ධනය කර ගැනීමට කරන්නා වූ මහත් අනුග්‍රහයක්, ධර්මදානයක් හැටියට. එතුමාටත් පුණ්‍යානුමෝදනා කරමින් කාර්ය මණ්ඩලයට ඒ සඳහා විහෙස වෙන, මහන්සි වෙන, තාක්ෂණික වශයෙන් සහයෝගය ලබා දෙන සෑම දෙනාටමත් අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමින් අද ධර්මානුශාසනාව ආරම්භ කරන්නට අපි සූදානම් වෙනවා. මා මාතෘකාවසෙන් ගාථාවක්, සූත්‍ර පාඨයක් දේශනා කරන්නට යෙදුනා. මේ සූත්‍ර පාඨය මජ්ඣිම නිකායේ මජ්ඣිම පඤ්ඤාසකේ උපාලි සූත්‍රය තමයි මා ඒ සූත්‍ර පාඨයක් හැටියට දේශනා කරන්නට යෙදුනේ. මේ උපාලි සූත්‍රය ඇසුරු කරගෙන තමයි අද දවසේ මා මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ. මේ දේශනාව සිද්ධ කරන්නේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර නාලන්දාවේ, නාලන්දා කියන ඒ නගරේ පාවාරික කියන අඹවනේ බුදුරජාණන් වහන්සේ විවේකසුවෙන් වාසය කරන්නට යෙදුනා. නාලන්දාවේ පාවාරික අඹවනේ විවේකසුවෙන් යුත්ත බුදුරජාණන් වහන්සේ වැඩවාසය කරන්නට යෙදුනා. ඔයින් අතර වාරයේදී ඒ ප්‍රදේශයේම හිටියා එක්තරා නිගණ්ඨ පිරිසක්. ඒ නිගණ්ඨ පිරිස අතර දීඝ තපස්සී කියලා නිගණ්ඨයෙක් බුදුරජාණන් වහන්සේ මේ පාවාරික අඹවනේ වැඩ ඉන්නවා දැනගෙන බුදුරජාණන් වහන්සේ හමුවන්නට පැමිණෙනවා. පිටතර ඒ කාලේ සත් ශාස්ත්‍රවරු අතර ගත්තාම ඉතාමත්ම ප්‍රබලවම හිටපු ශාස්ත්‍රවරයෙක් තමයි මේ නිගණ්ඨනාත පුත්ත කියලා කියන්නේ. මක්කලි ගෝසාල, අජිත කේසකම්බල, පකුද කච්චායන, සංජේ බෙල්ලට්ටි පුත්ත, පූර්ණ කශ්‍යප, ඔය ආකාරයේ සත් ශාස්ත්‍රවරු 6 දෙනෙක් හිටියා. ඒකට කියන්නේ ෂට් ශාස්ත්‍රය කියන්නේ ඒකයි. හය දෙනෙක් හිටියා. මේ හය දෙනා අතරේ ප්‍රබලෝම හිටියා කවුද? මේ නිගණ්ඨනාත පුත්ත. එයාට මහත් ශ්‍රාවක පිරිසක් හිටියා. ඔබ දන්නවා නිගණ්ඨ කියනකොට ඔවුන් වස්ත්‍රයක්වත් පාවිච්චි කරන්නේ නැහැ. ඔවුන් නිර්වස්ත්‍ර තමයි ජීවත් වෙන්නේ. අදටත් වර්තමාන ඉන්දියාවේ නිගණ්ඨ ආරාම තියෙනවා. අදටත් ඒ විදිහටම ඔවුන් වාසය කරනවා. ඒ දහම අදටත් තියෙනවා. බුදුරජාන් වහන්සේ බුද්ධත්වයට ලබන්නට පෙර ඉඳන් තිබ්බ දහමක්, අද දක්වාම පවතින දහමක්. ඒකේ යම්සි ආකාරය අර පරම අවිහිංසාවාදී ස්වභාවයක් තියෙන, ඒ කියන්නේ අන්තගාමී, හිංසාවක් කරන්නේ නැහැ කියන පැත්තෙන් අන්තගාමී පැත්තක් තියෙනවා. ඒ වගේ ස්වභාවයක් තමයි මේ දහම තුල තියෙන්නේ. ප්‍රාණඝාතයේ කියන එක කරන වාතාවරණයකටවත් ඉඩක් තබන්නේ නැති ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් මේ නිගණ්ඨ පිරිස අතර මේ දීග තපස්සී කියන මේ නිගණ්ඨයා බුදුරජාන් වහන්සේ හමු වෙන්නට යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේත් පින්නතුනේ ඔය යම් යම් අවස්ථාවන් වලදී ඔය නිගණ්ඨ ආරාම වලට එහෙම වඩිනවා. බුදුරජාණන් වහන්සේ එහෙම නොවැඩියා නෙමෙයි. ඒ කාලේ ඉන්දියානු සමාජය තුළ ආගමික මතවාද බොහෝ ප්‍රමාණයක් තියෙනවනේ. එතකොට එවැනි සමාජයක් තුළ ඉතින් ඒගොල්ලෝ යම් යම් මත ගැටුම් ඇතුණා, සහයෝගයෙන් කටයුතු කරපු අවස්ථාවනුත් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙම වඩිනකොට ඒ නිගණ්ඨ පිරිස් මහත් උත්සාහින් ගෝසාකාරී ලෙස කතා බහ කරනකොට ඔන බවත් ගෞතමයන් වහන්සේ වඩිනවා. උන්වහන්සේ නිස්සබ්දතාවයට බොහොම කැමති නිසා අපි නිස්සබ්ද වෙමු කියලා එහෙම ප්‍රකාශ කරපු තැන් එහෙම සූත්‍ර දේශනාවල එහෙම තියෙනවා. ඉතින් මේ දීඝ තපස්සේ බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා ඉස්සල්ලාම පිළිසඳර කතා වේදිලා ඉතින් කතා බහ කරමින් ඉන්නකොට ඉතින් ඒ දීඝ තපස්සෙත් ඉතින් බුදුරජාන් වහන්සේ ඉදිරියේ ඉතින් ආසනයක් එහෙම පනවල තිබ්බා. ඒකේ ඉඳගෙන සාකච්ඡා කරන අතර ඉතින් බුදුරජාන් වහන්සේ ඉස්සලම් ප්‍රශ්නයක් ඇහුවා. බුදුරජාන් වහන්සේ ආපු ප්‍රශ්නේ තමයි, ඔබගේ මේ නිගණ්ඨනාත පුත්තගේ දහමට අනුව මේ කර්ම කිරීම පිළිබඳ කීයක් පණවනවද? කුමන ආකාරයෙන්ද කර්ම සිද්ධ වෙන්නේ? දොරටු කීයක් තියෙනවද කියලා මේ දීඝ තපස්සිකෙන් බුදුරජාන් වහන්සේ විමසනවා. එතන මේ දීඝ තපස්සේ පිළිතුරක් දෙනවා, බවත් ගෞතමයන් වහන්ස අපේ දහමට අනුව අපි ඒවා කර්ම කියලා නෙමෙයි හඳුන්වන්නේ. අපි ඒවට කියන්නේ දණ්ඩ කියලා. තුනක් තියෙනවා. කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ කියලා. තුනක් තියෙනවා. ඒ කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ කියන මේ තුන මගින් තමයි කර්මය කියන විදිහ කාරණාවක් තමයි එතන පැහැදිලි කරන්නේ. නමුත් උන් කර්මය කියලා කියන්නේ දණ්ඩ වශයෙන් කියලා කියනවා. ඒ පාපකාරී ක්‍රියාවන් රැස් කරන්නේ ඔය දොරටු තුනෙන් කියන එක තමයි එතන පැහැදිලි කරන්නේ. එහෙම ප්‍රකාශ කළාට පස්සේ බුදුරජාන් වහන්සේ විමසනවා, හොඳයි ඔය කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ කියන ඔය දොරටු තුනනේ, සිත, කය, වචනේ. අපේ දහම තුලත් ඒක සඳහන් වෙනවා. ඒක මේ සූත්‍රයේම පැහැදිලි වෙනවා. අනම් මේකෙන් ඉතාමත්ම බලවත් වෙන්නේ බරපතලව වශයෙන් යමක් ක්‍රියාවක් සිද්ධ කිරීමේදී හෝ යමක් කර්මයක් කියන එක. දැන් බුදුරජාන් වහන්සේගේ දහමටනේ ඒ ක්‍රියාවකදී, පාපකාරී ක්‍රියාවකදී බරපතලවන්නේ කුමන දණ්ඩේද කියලා බුදුරජාන් වහන්සේ විමසනවා. ඊතර මේ දීඝ තපස්සේ කියනවා, බවත් ගෞතමයන් වහන්සේ අපේ දහමට අනුව බරපතලවන්නේ කාය දණ්ඩේ කියලා. ඒ කියන්නේ කයින් කරන කර්මය තමයි බලවත් වෙන කියන එක තමයි එතන පැහැදිලි කරන්නේ. කාය දණ්ඩේ තමයි බලවත් වෙන්නේ කියලා. හොඳයි කියලා බුදුරජාන් වහන්සේ බොහොම නිහඬ වෙනවා. ඉතින් ඊළඟට දීඝ තපස්සේ අහනවා බුදුරජාන් වහන්සේ, ඔබ වහන්සේ මේ විදිහට මේ පාපකාරී ක්‍රියාවන් සිද්ධ කරන දොරටු කීයක් පනවනවද? ඒක කොහොමද පනවන්නේ කියලා අහනකොට දණ්ඩ වශයෙන් අපි සඳහන් කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මම ඒවා කර්ම හැටියට තමයි පනවන්නේ. තුනක් තියෙනවා. මොනවද කියලා අහනකොට තුනක් තියෙනවා. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ දීඝ තපස් විමසීමක් කරනවා බවත් ගෞතමයන් වහන්සේ, මේ තුනෙන් ඔබ වහන්සේ දකින්නේ මොකද්ද බලවත් වෙන්නේ? ඉතාමත්ම තදින් කර්මයකට මූලික වෙන්නේ කුමක්ද කියන කාරණාව, මේ දොරටු තුනෙන් කුමක්ද බලවත් වෙන්නේ කියන එක බුදුරජාන් වහන්සේ විමසනවා. අප තථාගත බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දීඝ තපස්සී මගේ දහමට අනුව මනෝ දණ්ඩේ තමයි බලවත් වෙන්නේ කියලා. මනෝ දණ්ඩේ තමයි, මනෝ කර්මයේ තමයි බලවත් වෙන්නේ. ඒ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මනෝ කර්මේනේ. මනෝ කර්මයේ තමයි බලවත් වෙන්නේ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ වෙලාවේ මේක සම්බන්ධ වාදයකට යන්න උත්සාහ කරන්නේ නැහැ මේ දීඝ තපස්සේ. එයා මේක අහගෙන, එයා මේක තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡා කරලා එතනින් නික්ම වෙලා නික්මිලා යනවා. දැන් මොකද්ද මේ කියන කාරණා තවදුරටත් අපි මේ දහම් කාරණාවක් වශයෙන් විග්‍රහ කරගමුකෝ. දැන් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පැත්තෙන් අපි කතා කරමුකෝ. දොරටු තුනක් තියෙනවා කර්ම කරන. සිත, කය, වචනය. මේ කාය කම්මන් තිදාවුත්තං වාචා කම්මන් චතුබ්බිදං කියලා ඔය විදිහට සඳහන් කරනවා. කයින් අකුසල කර්ම තුනක් කරනවා, වචනෙන් අකුසල කර්ම හතරක් කරනවා, මනස මුල් වෙලා අකුසලයන් තුනක් සිද්ධ කරනවා. මේවට කියන දස අකුස දස කම්ම පතයි. මේ දස අකුසල කර්ම, දස කර්ම පත. කයින් අකුසල කර්ම තුනයි, වචනෙන් අකුසල කර්ම හතරයි, මනස මුල් වෙලා අකුසලයන් තුනයි. ඔක තමයි 10 කියලා කියන්නේ. දැන් කයින් කරන අකුසල මොනවද? ප්‍රාණඝාත පරද්දබ්බම් පරදාරංච සේවතෝ. ප්‍රාණඝාතය, අදත්තාදාන, එහෙම නැත්නම් හොරකම, කාම මිත්‍යාචාරය. මේ තුන කරන්නට කය අවශ්‍යයි. ප්‍රාණඝාතයක් කරන්නේ, හොරකමක් කරන්නේ, කාම මිත්‍යාචාරය දෙන්නේ කය මුල් කරගෙන. වචනෙන් අකුසල කර්ම හතරක් කරනවා අපි. බොරු කීම, මුසාපිසුඤ්ඤ පරුසා සම්පප්පලාපා වාචසෝ. බොරු කීම, කේලම් කීම, පරුස වචනේ, සම්පප්පලාපේ කියන මේ හතර වචනේ මුල් කරගෙන කරන්නා වූ, වචනයෙන් කරන්නා වූ අකුසල කර්මය. අවිද්‍යා දෝමනස්ස මිත්‍යාදි. අවිද්‍යා කියලා කියන්නේ පින්නතුන විෂම ලෝභය, දැඩි ලෝභය. දෝමනස්ස කියන්නේ දේශය. මිත්‍යාදිට්ටි කියන්නේ ඔබ දන්නවා වැරදි දැක්ම. මේ තුන මනස මුල් වෙලා කරන්නා වූ අකුසලයන් හැටියට තමයි දහමේ සඳහන් කරලා තියෙන්නේ. මේ විදිහට ගත්තහම මේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියලා මේ විදිහට කර්ම 10ක් දස අකුසල කර්ම හැටියට අපේ දහම විග්‍රහ කරනවා. මේක තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ නිගණ්ඨනාත පුත්තත් ඔහුගේ දණ්ඩ හැටියට සඳහන් කරන්නේ මේ ටිකම තමයි. කයෙන් කරන අකුසල කර්ම, වචනයෙන් කරන අකුසල කර්ම, මනසින් කරන අකුසල කර්ම හැටියට ඒගොල්ලොත් ওই දණ්ඩ හැටියට ඒව සඳහන් කරනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ දහමත් එක ගත්තාම ලෝකයේ තියෙන ආගම් වලින් කිට්ටුවෙන් යන ආගම් තමයි මේ මේ ආගම්. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ බිහි වෙච්ච ආගම් වල යම් ආගම් වල කර්මයේ කර්මඵල විශ්වාසයක් තියෙන. විශේෂයෙන්ම නිගණ්ඨනාත පුත්තගේ දහම තුල මේ වර්තමානයේ තියෙන ආගම් එක බැලුවොත් එහෙම මේ බුදු දහමත් එක්ක කිට්ටු ගන්න ස්වභාවයක් තියෙනවා. ඔවුන් කර්මය විශ්වාස කරනවානේ. දැන් බුදුරජාණන් වහන්සේ කර්මය හා කර්මඵල විශ්වාසය පිළිබඳ සඳහන් කරලා තියෙනවානේ. එතකොට මේ විදියට මේකෙන් මේ බරපතල ස්වභාවය පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මනෝ කර්මය. දීඝ තපස්සේ ඇතුළේ නිගණ්ඨනාත පුත්ත සඳහන් කරන කාය කර්මය. ඒක නේ සඳහන් කළේ. බුදුරජාණන් වහන්සේ විමසුවා මේ තුනෙන් බරපතල වෙන්නේ කුමක්ද, බලවත් වෙන්නේ කුමක්ද? දීඝ තපස්සේ අපේ දහමට අනුව කාය දණ්ඩේ බලවත් කියලා. ඒ කියන්නේ යා කියන විදිහට කාය කර්මය කියලා කියන්නේ ප්‍රාණඝාත, සොරකම, කාම මිත්‍යාචාරය තමයි බලවත් කියන්නේ. මූලික වෙන්නේ කියලා සඳහන් කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දහමට අනුව බුදුරජාණන් වහන්සේගෙන් පෙරලා ප්‍රශ්න කළානේ මේ දීඝ තපස්සේ ඔබ වහන්සේගේ දහමට අනුව ඔබ වහන්සේ මොකද්ද පැහැදිලි කරන්නේ කියලා. එතකොට සඳහන් කළේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මනෝ කර්මය තමයි බලවත් වෙන්නේ කියලා. කියන්නේ මනස තමයි මුල් වෙන්නේ කියන කාරණාව. ওই කාරණාවත් එක්කලා මේක දීඝ තපස්සේ මෙතන නැගිටලා ඔහු යනවා නිගණ්ඨනාත පුත්ත ළඟට. නිගණ්ඨනාත පුත්තත් මහත් නිකාණ්ඩ පිරිසත් සමග සාකච්ඡාවේදීලා ඉන්න අවස්ථාවක තමයි දීඝ තපස්සේ එතෙන්ට යන්නේ. ඒ අන අවස්ථාවේදී එතන ඉන්න විශේෂ පුද්ගලයෙක්. කවුද මේ විශේෂ පුද්ගලයා? නිගණ්ඨනාත පුත්තගේ ප්‍රධාන දායකයෙක්, ප්‍රධානම ශ්‍රාවකෙක්, දායකයෙක්. ඔහු තමයි උපාලි ගෘහපති. ඔහුත් එක්කලා මේ දැන් දීඝ තපස්සේ නිගණ්ඨනාත පුත්තත් එක්කලා මේ කතාව කියනවා. මම අද ගියා භාග්‍යවතුන් වහන්සේ, ගෞතමයන් වහන්සේ නාලන්දාවේ පාවාරිකම්බ වනේ වැඩ හිටියා විවේක සුවෙන්. මමත් එතනින් යන අතරේ උන්වහන්සේ සමග පිළිසඳර කතාව කියදුනා. ඒ වෙලාවේ උන්වහන්සේ මගෙන් ඇහුවා මේ කර්ම කිරීම පිළිබඳව. ඉතින් මම කිව්වා කර්ම නෙවෙයි, දණ්ඩ හැටියට අපි පනවන්නේ. කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ හැටියට. ඉතින් මම උන්වහන්සේගෙනුත් ඇහුවා මොකද්ද කියන එක. උන්වහන්සේ කිව්වා කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියලා. ඉතින් උන්වහන්සේ මගෙන් ඇහුවා මේකේ බලවත් වෙන්නේ කොහොමද කියලා. මම සඳහන් කළා කාය කර්මයේ බලවත් කියලා. මම උන්වහන්සේගෙන් පෙරලා නැවත ඒ ප්‍රශ්නේ අහුවාම උන්වහන්සේ පිළිතුරුනා මනෝ කර්මයේ බලවත් කියලා. මෙහෙම ප්‍රකාශයක් කළා කියලා සඳහන් කළා. දැන් ඔක නිගණ්ඨනාත පුත් අහගෙන ඉන්න අතර එතනම ඉන්නවා කවුද? මේ උපාලි ගෘහපති. උපාලි ගෘහපති ඉතින් මේක එකපාරට පැනලා කියනවා එහෙම වෙන්න බෑනේ. එක වැරදිනේ බවත් ගෞතමයන් වහන්සේගේ අදහස වැරදිනේ. අපි නිගණ්ණාත පුත්‍ර ශාස්ත්‍රුන් වහන්සේගේ මතේනේ හරි. කාය කර්මේනි බලවත් වෙන්න ඕනි, මනෝ කර්මේ නෙමෙයිනි. කාය කර්මේනි බලවත් වෙන්න ඕනි කියලා ওই විදියට දෙදෙනා අතර ඉතින් එතනත් ප්‍රශ්නයක් ඇති වුණා. ඔහු ඉදිරියට පැනලා ඒ පිළිබඳව සාකච්ඡා කළා. ওই වෙලාවේ දැන් දීඝ තපස්සේ කියනවා, ඉතින් මම නිස්සද්දව ඉතින් ආවා, මම වාද කරන්න ගියේ නැහැ කියලා. උපාලි ගෘහපති කියනවා, මම වාද කරන්න යනවා. මේ සම්බන්ධව මම වාදයකට යන්න කැමැති. උන්වහන්සේ සමග, බවත් ගෞතමයන් වහන්සේ සමග මගේ වචනේ ඔප්පු කරන්නට මම වාද කරන්න කැමැතියි කියලා ඉතින් ඔහු එහෙම හිතලා කියනවා. කියනකොට ඉතින් නිගණ්ණාද පුත්ත මූත් කියන්නේ, දීඝ තපස්සේ කියනවා, අහා යන්න එපා. ඔබ කරන්නේ ඔය නිකන් වරද්ද ගන්න වැඩක්. මොකද මේ වරද්ද ගන්න ඔය කියන්නේ? කවදාකවත් ඔය බවත් ගෞතමයන් වහන්සේ ළඟට යම් පුද්ගලෙක් තමන්ගේ දෘෂ්ටියෙන් ගියාට ඒ දෘෂ්ටිය නැගිටින්නේ නැහැ. කතා කරලා ඉවරනකොට බවත් ගෞතමයන් වහන්සේගේ දෘෂ්ටියෙන් තමයි නැගිටින්නේ. ඒකට හේතු උන්වහන්සේ මහා ඉන්ද්‍රජාලිකයෙක්. උන්වහන්සේ මහා වශී භාවයක් තියෙනවා. උන්වහන්සේ ඇවිල්ලා පුද්ගලයන්ගේ සිත් වශී කරන්නව මායා බලයක් තියෙනවා. බලන්න මේ කියන ප්‍රකාශ, මේ මොකද්ද මායාව, මොකද්ද මේ වශී කියන එක අපිට මේ දේශනාව අවසන් වෙනකොට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මායා බලයක් තියෙනවා කෝ, කෙනෙක් වශී කරගන්න පුළුවන්කෝ. ඔහුත් උන්වහන්සේත් එක්ක කතා කරලා නැගිටිනකොට උන්වහන්සේගේ දෘෂ්ටිය තමයි වැළඳගන්නේ. ආයි කෙලින්ම ඔහු ගිය දෘෂ්ටියෙන් කවදාකවත් උහුර නැගිටින්න හම්බෙන්නේ නැහැ කියලා විදිහට මේ ප්‍රකාශ කරන දීඝ තපස්සේ. ඒකනේ එයා වාද කරන්නේ නැත්තේ. ඒ ප්‍රශ්නේ ඇහුවා, බුදුරජාන් වහන්සේගෙන් ප්‍රශ්න ඇහුවා, දෙදෙනා අතර තියෙන මතවාද ගැන දැනගත්තා. දීඝ තපස්සේ නැගිට ලාවා. වාද කළේ නැහැ, මොකද ඔහු බයයි, ඔහු දන්නවා මේක ප්‍රශ්නයක් වෙනවායි කියලා. ඔවුන්ගේ මතය යනුවනේ ওই මායාකාරයේ ඉන්ද්‍රජාලිකයේ වශී භාවයට පත් කරනවා කියන ප්‍රකාශ කරන්නේ. මේ ප්‍රකාශ කළාට පස්සේ ඉතින් උපාලි ගෘහපති කියනවා, නෑ නෑ එහෙම වෙන්නේ නෑ, මම නම් එහෙම වෙන්නේ නෑ. දික් ලොම් ඇති එළෝකගේ ලොම් වලින් අල්ල හොලෝන වගේ තමයි මම බවත් ගෞතමයන් වහන්සේ පීඩාවටපත් කරන්නේ, සලිත කරන්නේ. රාපෙරණ රාමටුල්ල එහාට මෙහාට කරන්නේ යම්සේ දාන් ඒ වගේ තමයි මම බවත් ගෞතමයන් වහන්සේ පීඩාවටපත් කරන්නේ කියලා මහා උදං ඇනීමක් කරලා උපාලි ගෘහපති දීඝ තපස්සේගේ විරෝධයේ මැද, හැබැයි නිගණ්ණාද පුත්ත මුකුත් ප්‍රකාශ කරන්නේ නැහැ. ඔහු කැමති ඔහුගේ අනුගාමිකව ඒ විදිහට වාද කරන්නට යනවට ඔහුගේ මතවාදයේ සමාජගත කරන්නට පහසු කියන හිත විල්ල මත නිස්සද්ද වෙනවා. උපාලි ගෘහපති මොකද කරන්නේ? මෙයා ගෘහපතියෙක්. මෙයා සාමාන්‍ය ගිහි කෙනෙක්. මෙයා නිගණ්ණාද පුත්තට ඇතුළු ශ්‍රාවක වෙහෙසට දන් දෙන, ඒ වගේම ඌට සිව්පසෙන් උපස්ථාන කරන කෙනෙක් තමයි මේ උපාලි ගෘහපති කියලා කියන්නේ. හරියට අපේ බුදුරජාණන් වහන්සේට සිටපු අනාථපිණ්ඩික සිටුතුමා වගේ කෙනෙක් ඉදේ. මොකද කරන්නේ? උපාලි ගෘහපති බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට අර නාලන්දාවෙම පාවාරිකඹ වනයේට යනවා. ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පැත්තකින් වාඩි වෙලා පිළිසඳර ඉතින් කතා ඇදිලා ඉතින් අහනවා, මේ දැන් ටිකකට කලින් අපේ නිගණ්ඨ ශ්‍රාවක කෙනෙක් ආවද දීඝ තපස්සේ කියලා ඔබ වහන්සේ හමු වෙන්න. ඉතින් භාගතුන් වහන්සේ දේශනා කරන ඌ පැමිණියා. ඔහු හා ඔබ වහන්සේ අතර යම් සංවාදයක් ඇති වුණාද මේ කර්මය හා දණ්ඩය කියන මතවාදය අතර? බුදුරජාන් වහන්සේ ඌ එහෙම එකක් ඇති වුණා. මම අහපු ප්‍රශ්නෙට ඔහු මෙහෙම පිළිතුරු දුන්නා. කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ කියලා තුනක් තියෙනවා. ඒක කර්මය හැටියෙ නෙමෙයි ඔහු හඳුනන්නේ දණ්ඩ වශයෙන්. ඒ විදිහ සඳහන් කළා. ඒකෙන් බරපතලවන්නේ කුමක්ද කියන අහනකොට ඔහු කාය දණ්ඩේ බලවත් කියන ප්‍රකාශ කළා. වචනවලින් වෙනස් වුණාට මේකම කාරණාව මේ කියන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේගෙන් බුදුරජාන් වහන්සේ වෙලාව දේශනා කළා. ඉතින් මගෙනුත් විමසුවා ඒ සම්බන්ධව දීඝ තපස්සේ. මගේ දේශනාටන මම ඒක කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම හැටියට පැහැදිලි කළා. මගෙනුත් ඇහුවා බලවත් වෙන කොමද කියලා. මම කිව්වා මනෝ කර්මයේ බලවත් කියලා. ඉතින් ඒ ප්‍රකාශයේ විදියට ඇති වුණා එපමණයි කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ උපාලි ගෘහපතිට ප්‍රකාශ කළා. උපාලි ගෘහපති මේ වෙලාවේ කියනවා, බවත් ගෞතමයන් වහන්සේ කාය දණ්ඩේ කියන එක බලවත්, කයින් කරන්නා වූ අකුසල කර්ම කියන ඒවා බලවත්, මනසින් කියන අකුසල කර්මේ බලවත් වෙන්නේ නැහැ. ඒ සම්බන්ධ වාදයක් කරන්නයි මම මේ ඔබ වහන්සේ ළඟට ආවේ කියලා. කවුද මේ කියන්නේ? උපාලි ගෘහපති. බුදු පියාණන් වහන්සේ සඳහන් කරනවා, ඔව් මම සූදානම් ඒකට, ප්‍රශ්නයක් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා, මම ඉස්සලාම් ප්‍රශ්නයක් එහෙනම් අහන්නද කියලා. ඉතින් ඉස්සලාම් ප්‍රශ්නේ අහන්නට අවශ්‍යතාවයේ බුදුරජාණන් වහන්සේ දක්වනවා. ඒකට උපාලි ගෘහපති විරුද්ධත්වයක් ප්‍රකාශ කරන්නේ නැහැ. අහන්න. බුදුරජාන් වහන්සේ අහනවා, උපාලි ගෘහපති, ඔබගේ ඔය නිගණ්ඨනාත පුත්‍රගේ ශ්‍රාවකයෝ ඇල්දිය පානය කරන්නේ උණුදිය පමණක් නේද පානය කරන්නේ? ඔය එහෙමයි ස්වාමීනි, උණුදිය පමණයි පානය කරන්නේ. යම්සි වයෝර්ධෝ මරණාසන්න මොහොතේ නිගණ්ඨ කෙනෙකුට, නිගණ්ඨ ශ්‍රාවකයෙකුට ගිලන් ඉලා ඉන්න වෙලාවේ ඔහු උණුදිය විතරක් පානය කරන කෙනෙක් නිසා ඔහුට හිතක් පහළ වෙනවා, මට ඇල්දිය ටිකක් පානය කරන්න තිබුණා හොඳයි කියලා මරණාසන්න මොහොතේ. හැබැයි ඔහුට ඇල්දිය පානය කරන්න වෙන්නේ නැහැ. මොකද ඔහුගේ ධර්මයත් එකඟ නොවන නිසා ඔහුට ඇල්දිය පානය කරන්න තියෙන කැමැත්තක් තියෙනවා. නමුත් ඔහුට පානය කරන්න වෙන්නේ නැහැ. එවැනි කැමැත්තකින් යම් කෙනෙක් මරණයට පත් වුණොත් කොහෙද උපදින්නේ කියලා ඇහුවා. උපාලි ගෘහපති කියන මනෝසත්ත නම් දිව්‍යනිකායක උප්පත්තියක් ලැබනවායි කියලා. මනෝසත්ත නම් දිව්‍යනිකායක උප්පත්තියක් ලැබනවායි කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා උපාලි ගෘහපතිගෙන්. ඉතින් උපාලි ගෘහපතිය පොඩ සිහියෙන් උත්තර දෙන්න. දැන් මේ ඔබගේ ප්‍රකාශයත් එක්ක මෙතන ගැටුමක් තියෙනව නේද? මොකද ඔබ සඳහන් කළේ කර්ම කාය දණ්ඩේ බලවත් කියන එක. මේ උප්පත්තියට හේතුනේ කයද සිතද කියලා ඇහුවා. දැන් මේ මනෝසත්ත නම් දිව්‍යනිකායක උප්පත්ති ලබන්න හේතුනේ කයද සිතද කියලා ඇහුවා. ස්වාමිනී සිත කියලා කිව්වා. බලන්න බුදුරජාණන් වහන්සේ සරණ, එහෙනම් ඔබට දැන් තේරෙනව නේද උපාලි ගෘහපතිය, කයට වැඩිය බලවත් කියන එක සිත බලවත් කියන එක ඔබට පැහැදිලි නේද? සිත නේද මේ මනෝසත්ත නම් දිව්‍යනිකාය උප්පත්තියක් ගෙන දෙන්න හේතුනේ? ඔගේ සිත නේද මරණාසන්න මොහොතේ උණුදිය පානය කරන්න බෑ, මට ඇල්දිය පානය කරන්න ඕන කියන සිතවිල්ලත් එක්කලා ඒ මරණින් පස්සේ ප්‍රතිසන්දිය ලැබුවේ? සිත නේද ඒ දේ කළේ? කය නෙමෙයි නේද කියනකොට නෑ නෑ නෑ, ඒත් මම පිළිගන්නේ නෑ කියලා සඳහන් කරනවා. දැන් උපාලි ගෘහපති එහෙම කියනවා. බුදුරජාණන් වහන්සේ බලන්න කොච්චර ලස්සන දේශනාවක්ද කියලා මේ සිත කියන එක. දැන් බලන්න දහමේ කියනවානේ, මනෝ පුබ්බංග මා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාතේ පදුට්ටේන භාසතිවා කරෝතිව තතෝනම් දුක්ඛ මං වේති චක්කංව වහතෝ පදං. ඊට පස්සේ ඡායාව අනපායනී කියලා අනිග්ගාතය සඳහන් කරනවා. තතෝනම් සුඛ මං වේති ඡායාව අනපායනී කියලා. එහෙම ඒ විදිහට සඳහන් කරන මොකද මේ කුසලයටත් අකුසලයටත් මුල් වෙන්නේ සිත කියන එක. මනෝ පුබ්බංග මාදම් මනස තමයි සෙට් වෙන්නේ, ශ්‍රේෂ්ඨ වෙන්නේ. මනස චිත්තයන් මනසං චිත්තං හදයන් ඔයිද විඤ්ඤාණං ඔයිද එකම මේ මනස පිළිබඳ විවිධ අර්ථකථන විවිධ තැන්වල බුදුරජාන් වහන්සේ දීලා තියෙනවා. එතකොට මේ මෙයා පිළිගන්නේ නැහැ නේ මෙතෙන්දී. භාගතුන් වහන්සේ අහන මම තවත් ප්‍රශ්නයක් එහෙනම් අහන්නද කියලා. භාගතුන් වහන්සේ මේ ප්‍රශ්නේ අහන්න කියනවා, අහන්න කියලා කියනවා උපාලි ගෘහපති අහන්න කියනවා. දෙවෙනි ප්‍රශ්නේ අහනවා, ඔබලා ප්‍රාණඝාතය කරන්නේ නැහැ නේ? දැන් ඔබලා ගමන් බිමන් යනකොට සාමාන්‍ය ඉදිනදා වැඩ කටයුතු කරනවා, ගමන් බිමන් යනකොට පයට පෑගිලා ප්‍රාණීන් මරණයටපත් වෙන්න පුළුවන්ද බැරිද? ස්වාමිනි ප්‍රාණීන් මරණයටපත් වෙන්න පුළුවන්. ගමන් බිමන් යනකොට පයට පෑගිලා සත්තු මැරෙන්න පුළුවන්ද බැරිද කියලා නෙහන්නේ? පුළුවන්. ඒ සත්තු මැරෙනවා. හරි. ප්‍රාණඝාත කියන අකුසලේ වෙනවද කියලා අහනවා. මොන බලන්න බුදුරජාණන් වහන්සේ අහනවා උපාලි ගෘහපතිගෙන්, දැන් ඒකෙන් ප්‍රාණඝාත අකුසලේ වෙනවද? නෑ ස්වාමීනි. ඒතර ඇයියේ? චේතනාවක් නැති නිසා. අන්න ඉතින් යාම උත්තරේ දුන්නා. දැන් බුදුරජාණන් වහන්සේ අහන්න ඕනෙත් නෑ, යාම උත්තරේ දුන්නා. මොකද්ද උත්තරේ? ප්‍රාණඝාත අකුසලයට හේතු වන්නේ සිතයි චේතනාවයි. දැන් යාම කිව්වනේ චේතනාවක් නැති හින්දා ප්‍රාණඝාත අකුසලයක් වෙන්නේ නෑ කියලා. දැන් පයට පෑගිලා හරි සත්තු මැරෙනවා, හිතලත් නොදැනුවත්කමිනු සත්තු මැරෙනවා, දැනුවත්ව සත්තු මැරෙනවා. හැබැයි මේ සතා කොහොමත් මැරෙනවා. හැබැයි තීරණය වෙන්නේ ප්‍රාණඝාත අකුසලයේ තීරණය කරන දැනුවත්ද නොදැනුවත්ව කියන කාරණාව. ඒ කියන්නේ නොදැනුවත්ව කියලා කියන්නේ මේ පිම්පව විශ්වාස නොකර මරණ එක එහෙම නෙමෙයි. අපි දන්නේ නැතුවම අපේ අතින් අපේ ක්‍රියාකාරකම් වලින් ප්‍රාණඝාතයන් වෙන්න පුළුවන්. හැබැයි අපේ කිසිම චේතනාවක් නැහැ. අන්තිමට අපි සමහරවල් දකින්න සතෙක් මැරිලා ඉන්නවා අපිට පයට පෑගිලා කියලා. නමුත් අපේ සතා මරණයට පත් වෙන්නට හේතු වෙච්චා වූ කාරණා පිළිබඳ අපි දැනුවත් වීමක් වෙලා තිබ්බේ නැහැ. බුදුරජාණන් වහන්සේ විමසනා සිහියෙන් කතා කරන උපාලි. සිහියෙන් කතා කරන්න. මොකද සිහියෙන් කතා කරනවා කියලා කියන්නේ? නුවණින් කතා කරන්න, බොහොම සිහිනුවණින් කතා කරන්න. ඔබේ ප්‍රකාශය වැරදි නේද? කය නෙමෙයි නේද බලවත් වෙන්නේ? සිත නේද? ප්‍රාණඝාත අකුසලයක් වෙන්නට බලපාන්නේ සිතද කයද? සිත කියන එකෙතන ඔහු උත්තර දෙනවා. ඒ පයට පෑගිලා සත්තු මැරෙනවා. ඒක හරි. හැබැයි ප්‍රාණගත අකුසලයේ වෙන්න නම් සිත මුල් වෙන්න ඕනේ. අපි දැන් සතෙක් මරන්නේ චේතනාන්විතව. තේරෙනවනේ? පණ ඇති සතෙක් බව දැනගන්නවා. ඒ සතා මරන්න උපක්‍රමයක් කරනවා. ඒ ප්‍රාණඝාතය සිද්ධ කරනවා. සිද්ධ කළ අවසන් වෙනවා. ඉතින් ওই කාරණා ටික වෙනකොට ප්‍රාණඝාත අකුසලේ වෙලානේ. ඒතර ওই චේතනාවනේ මුල් වෙන උතන. ඒතර යම්සි ආකල්ද අපි කොච්චරනම් පින්නතුණි අපි අතින් නොදැනුවත්කම කොච්චර සත්තු මරනවද? දැන් එහෙම සත්තු මරනවායි කියන එකත් ප්‍රාණඝාත අකුසලයක් වෙනවා. අපිට ජීවත් වෙන්නත් බෑනේ. බලන්නකො දැන් අපේ සමාජය අද වැඩි හරියක්ම දැන් අපි බත් වේලක් ආහාරයක් අනුභව කරනකොට අපේ බත් පංගුවට බත් පිඟානට බත් ටික එනකොට ඒකේ තියෙන ආහාරාත් එක එළවලු මොන හරි දෙයක් අපි ගොම් මස් මාංශ නෙමෙයි කියමුකෝ වෙනත් මොන හරි එළවලු જાති කියන්නකෝ. ඒතර කුඹුරක් දැන් බත් ටික බත් පංගුවට එන්න නම් කුඹුරෙන් ගත්ත වී ටිකනේ. ඒද වී ටිකනේ හාල් බවට පත් වෙන හාල් ටිකනේ බත් බවට පත් වෙන්නේ. බත කියන්නේ හාල්, හාල් කියන්නේ වී, වී කියන්නේ කුඹුරේ තියෙන ගොයම, ගොයම හටගන්නේ කුඹුරු කොටලා. කොච්චරනම් සත්තු මරනවද ගොවිතැන් කරනකොට? එළවලු ටිකක් වවනකොට කොච්චරනම් සත්තු මර? එතෙන්දී සමහර වෙලාවට ගොවියන් චේතනාන්විතව සත්තු මරන අවස්ථානුත් තියෙනවා. ගොවියා චේතනාන්විතව නැතුවත් සත්තු මරන අවස්ථා තියෙනවා. ඒකත් ඉතින් චේතනාන්විත අපි හිතමුකෝ මම මේ මුං ටික මරන්නට ඕනේ කියන අදහසින් මේ චේතනාවෙන්ම ගොවියෙක් සත්තු ප්‍රාණඝාතය කළොත් ඒ ප්‍රාණඝාත කුසලේ වෙනවා. හැබැයි යම් යම් ක්‍රියාකාරකම් කරනකොට පොළොව කොටනකොට පොළොව කොටනවා කියන අදහසින් පොළොව කොටනකොට ප්‍රාණඝාත වෙනවනම් ඒවා මේ අකුසලයක් බවට පත් වෙන්නේ නැහැ. එයාගේ චේතනාව තියෙන සත්තු මරනවා කියන අදහස නෙමෙයිනේ. අර ලස්සන උපමාවක් තියෙනවානේ. දැන් පහනක් පත්තු වෙනවා. පහනක් පත්තු වෙනකොට දැන් අපි දකිනවා පොල් තෙල් පහනක් පත්තු වුනහම කරුවලේ තියෙන තැනක පහන් පත්තු වෙනකොට කොච්චරනම් කුමි සත්තු පළ ගැටියෝ පහනට වැටිලා සමහරලාට පිච්චිලා මැරෙනවද? ඒ ගොඩාක් සත්තු පිච්චිලා මැරෙනවනේ ආලෝකයට වුන් එනවා. එතකොට ඒ සත්තු අපි පහන් පත්තු කරන්නේ අපිට ආලෝකයේ ගන්නනේ. අපි ආලෝකයේ ගන්න තමයි අපි සත්තු මේ පහන් පත්තු කරන්නේ. ඒතර මේ පහන පත්තු කළ චේතනාව වෙන එකක්. අපිට ආලෝකයේ පිණිසයි. හැබැයි සතා පහනට වැටිලා මැරෙන්නේ ඒ අපිට ඒක සම්බන්ධයක් නෑ. අපි ඉතින් ඒ බලාපොරොත්තුවක් නෑ. සත්තු මරනවා කියන අදහසක් අපේ නෑ. නමුත් සත්තු වැටිලා පහනට පිච්චිලා මැරුණට අපිට අකුසලයක් රැස් වෙන්නේ නෑ. මොකද අපේ චේතනාවක් නැති නිසා. හැබැයි යම්සි කෙනෙක් පහන දැල්ලුවොත් මේ පහන මම පත්තු කරන්නේ මේ සත්තු ටික මරන්නයි. මේ පහන නිසා සියලුම සත්තු මැරෙන්න ඕනේ, මේ වහන සත්තු සියල්ල මැරෙන්නට ඕනේ කියලා චේතනාවෙන් දේශසහග සිතවිල්ලකින් පහනක් දැල්ලුවොත් අර සත්තු මැරෙන ගානට පව් සිද්ධ වෙනවා. සත්තු මරණ ගානට පව් සිද්ධ වෙනවා. ඉතින් එහෙම ඒක තමයි චේතනාහම් භික්කවේ කම්මං වදාමි. සිත තමයි මුල් වෙන්නේ. දැන් බලන්න කය ප්‍රාණඝාතයක් කරන්නත් සිත මුල් වෙන්න ඕනේ. හොරකමක් කරන්නත් සිත මුල් වෙන්න ඕනේ. කාමිත්‍යාචාරය දෙන්නත් සිත මුල් වෙන්න ඕනේ. එතකොට අර අවිද්‍යා දෝමනස මිත්‍යාදිට්ඨි කියලා අන්තිමට කිව්ව අවිද්‍යාවගේ ලෝභය, දේසය, එහෙම නැත්නම් මිත්‍යාදිට්ඨි කියනකොට දිට්ඨිය කියන වෙනම අකුසලයක්, ඒ වගේ මෝහය කියන එකක් තියෙනවා. ওই ටික ඕනේ නැද්ද? අනිවාර්යයෙන්ම ලෝභ දේශ මොහකන සිතුවිලි ටික හට ගැනීමෙන්ම පමණමයි අකුසල් සිද්ධ වෙන්නේ. අලෝභ දේ සමෝහකන කුසල චේතනාවලින්මයි කුසල් සිද්ධ වෙන්නේ. ඒක අනිත් පැත්ත. ඒ විදිහට ගත්තාම ඉතින් බුදුරජාණන් වහන්සේ උපාලි සිහියෙන් පිළිතුරු දෙන්න කයද එතන බලවත් වෙන්නේ සිතද? සිත. නමුත් ඒත් මම පිළිගන්නේ නැහැ කිව්වා. ඉතින් එහෙම දැන් ටිකක් ටික සංවාද ගිහලා අන්තිමට අහනවා මේ නාලන්දාව කියන්නේ බොහොම සමෘද්ධිමත් නේද? ශාස්ත්‍රීයයි නේද? එහෙමයි ස්වාමීන්. මේ නාලන්දාවේ ප්‍රාණීන් කොච්චර ඉනවද? ප්‍රාණීන් කව මිනිස්සු විතරක් නෙමෙයි. ගවයන් ඇතුළු කුරා කූඹියන් ඉඳන් ප්‍රාණීන්. එතකොට කියන ස්වාමීනි අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් ප්‍රාණීන් මේ නාලන්දාවේ වාසය කරනවා. මිනිස්සු විතර නෙමෙයිනේ ප්‍රාණීන් කිව්වහම. ඔය ගවයෝ කොච්චර ඉනවද නේද? මිනිස්සුන්ට වැඩිය ගවයෝ ඉන්න සමහර වෙලාවට. එතකොට මේ බුදු පියාණන් වහන්සේ අහනවා යම්සි ශක්තිමත් පුරුෂයෙක් වෙනවා. ශක්තිමත් කියන හොඳට හයිය හත්තිය තියෙන බොහොම ජව සම්පන්න පුරුෂයෙක්. එයාගේ අතට කඩුවක් දෙනවා. අතට කඩුවක් දීලා කියනවා එක මොහොතකින් මේ නාලන්දාවේ ඉන්න සියලුම ප්‍රාණීන් ඝාතනය කරන්න කියලා. එක මොහොතකින්. ඒ කියන්නේ එක මොහොතක් කියනකොට අපිට ගන්න පුළුවන් ඇසිපිල්ලමක් ගහන ශනේකින්ම. එහෙම නැත්නම් අපි දෙමුකෝ විනාඩියක් කියන එක පුළුවන්ද කියලා අහනවා. එක ශනේකින්ම මොහොතකින් නාලන්දාවෙන සියලුම් ප්‍රාණීන් ඝාතනය කරන්න පුළුවන්ද කියලා කඩුවක් අතර දීලා විමසනවා පුද්ගලයෙක්ගෙන්. ශක්තිමත් පුරුෂයෙක්ගෙන්. මම ප්‍රශ්නයක් ඇහුවොත් පින්නතුනි පුළුවන් දෙයක බෑනේ ඒක කරන්න. මුළු නාලන්දාවේ කෝටි ගාණක් ඉන්න දැන් අපේ ලංකාවට වැඩි ජනගහනයක් ඉන්නා ඒ වගේ පරිසරයක, ඒ වගේ නගරයක. දැන් ලංකාවේ ජනගහනේ කෝටි 2යි ගාණක් වගේනේ. ඉන්දියාවේ එක නගරයක ඉන්නා කෝටි 2ක් විතර. ඉතින් එහෙම බැලුවාම ඉතින් මිනිස්සුયો විතරක්ම කෝටි ගාණක් නම් සත්තුත් එහෙම ඉන්නවා නම් මේ කඩුවකින් කොටලා මරන්න පුළුවන්ද මේ නාලන්දාවේ ඉන්න මේ මිනිස්සුවත් සත්තුවත් මේ එක මොහොතකින් අපුගේම විනාඩියකින්වත් බෑනේ, පැයකින්වත් බෑනේ, දවසකින්වත් බෑනේ. මේ අහන එක මොහොතකින් බෑ ස්වාමීනි නොහැකි කියලා කියනවා උපාලි ගෘහපතිගෙන. එහෙම කරන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ විමසනවා, එතකොට උපාලි ගෘහපති යම්සි 이르දි සම්පන්න ධානයක් උපදවා ගත්තා වූ ධාන විඥා උපදවා ගත්තා වූ යම්සි බ්‍රාහ්මණේකෝ කවරු හරි ධානලාභියෙක්. දැන් අපි මේකේ සඳහන් කරන්න පුළුවන් ඔය තේජෝ කසිනේ වගේ කසිනියක්. තේජෝ කසිනේ වගේ කසිනියක් දිනු කරගත්ත කෙනෙකුට එයාගේ එක සිතවිල්ලකින් එයාට පුළුවන් දහනවා මේ මුළු නාලන්දාම අලුවක් අලු ගොඩක් බවට පත් කරන්න. ඒ කියන්නේ ගිනි දැව ගිනගෙන දැවිලා අලු ගොඩක් බවට පත් කරන්නට ඒක චිත්තක්ෂණයකින් පුළුවන්ද? පුළුවන් ස්වාමීනි. එතකොට කයින් කරන්නා වූ දෙයට වැඩිය සිතින් කරන්නා වූ දේ බලවත් කියලා ඔබට හැඟෙන්නේ නැද්ද? එහෙම කියනකොට ස්වාමීනි මට වැටහුණා, මට වැටහුණා. දැන් බලන්න එක ක්ෂණයකින්ම නාලන්දාම අලු බවට පත් වෙන්න කියලා අදිෂ්ඨාන කරන්න පුළුවන්. එහෙම කරන්නේ නැහැ. නමුත් කරන්න පුළුවන්. ඒ වගේ දැන් ආපෝ කසිනේ සමාපත්තියට සම්බන්ධ වෙනකොට මූද ගොඩ ගලවන්න තත්යක් උනත් පත් කරන්න පුළුවන්. ඒ කසින සමාපත්තියෙන් සිත බලවත් කරන ඒවා දේවල් කරන්න පුළුවන්කම දෙන සිතින් කරන්න බැරි දේවල් නැහැ නේ පින්නතුනි. එතකොට මේ කයෙන් කරන දේට වැඩිය බලවත් සිතින් කරන දේ ඔබ පිළිගන්නවද? තවත් ඉතින් අහන ඔය ආරණ්‍ය කීපයක් විමසලා ඒ ආරණ්‍ය වල් බිහි වුණේ කුමක් නිසාද? ඒ ඍෂිවරුන්ගේ සිද්දූෂණේ වීම නිසා කියලා එහෙම ප්‍රශ්නයක් එහෙමත් අහනවා. ඉතින් ඒ විදිහ සිත නේද ඒකට මුල්ුණේ කියලා. ඉතින් ඒ විදිහට කියනවා ස්වාමිනී මට පළවෙනි ප්‍රශ්නේම වැටහුණා. මොකද පළවෙනි ප්‍රශ්නේ? ස්වාමිනී මට පළවෙනි ප්‍රශ්නේම වැටහුණා සිත කියන එක මට මේ සියල්ලටම මුල් වෙනවා කියන එක මට තේරුණා ස්වාමිනී. සිත කියන එක තමයි හැම දෙයකටම මුල් වෙන්නේ. මට ඒ පිළ අවබෝධ වුණා ස්වාමිනී කියලා දැන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අර උපාලි ගෘහපති තමන්ගේ දෘෂ්ටි අතහැරලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දෘෂ්ටිය දෘෂ්ටිය කියලා කියන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දහම ඇත්ත දහමක්නේ, සත්‍ය දහමක්නේ, මේකනේ ඇත්ත. ඉතින් මේ ඒ සත්‍ය භාවයනේ දැන් මෙතන පැහැදිලි කරන්නේ. ඉතින් ඒ විලාය සඳහන් කරනවා අනේ ස්වාමීනි මට තේරුණා, මට තේරුණා සඳහන් කරනවා අභික්ඛන්තම් බන්තේ, අභික්ඛන්තම් බන්තේ සේයතාවි බන්තේ නික්කුජ්ජිතං වා උක්කුජ්ජය පටිච්චන්නං වා විවරේලිය මුල්ලස්වා මග්ගං ආචික්කේ අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරේ චක්කුමන්තෝ රූපාණී දක්ඛින්තීති. මොකද්ද මේ සඳහන් කරන්නේ ස්වාමීනි? මට මේක තේරුණා ඔබවහන්සේගේ ප්‍රශ්නේ විමසීමේ පළවෙනිම දේ මට තේරුණා ස්වාමීනි, යටිකුරු වෙච්ච දෙයක් උඩට හැරෙවා වගේ, සැඟවිච්ච දෙයක් විවෘත කළා වගේ, මම්මුලා වෙච්ච කෙනෙකුට මාර්ගේ පෙන්නවා වගේ, අඳුරේ සිටපු කෙනෙකුට තෙල් පහනක් දැල්වුවා වගේ, ওই විදිහට ස්වාමීනි මම මේ ධර්මයේ සරණ යනවා, බුදුරජාණන් වහන්සේ සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝ රත්නයේ සරණ යනවා, අන්ධකාරේ වා තෙල පද්යෝත අන්ධකාරයට පහනක් දැල්වුවා වගේ කියලා කිව්වා. මුල්ලස්වා මග්ගං ආච්චිච්චේ මුලා වෙච්ච කෙනෙකුට පාර පෙන්නවා වගේ කිව්වා. නික්කුජ්ජිතං ආ උක්කුජ්ජය වහපු දෙයක් විවර කළා වගේ කියලා සඳහන් කළා. ඉතින් බලන්න මේක තමයි දැන් මුල්ම දේශනාවේ අපි සඳහන් කළානේ මේ බුදුරජාණන් වහන්සේ මායාකාරයක ඉන්ද්‍රජාලිකයක වශීභාවයක් තියෙනවා. ගිය දෘෂ්ටියෙන් නෙමෙයි නැගිටින්නේ. ඒතර දැන් ඒක වුණානේ දැන් මේ. ඉතින් මායාකාරයක කියන කාරණාවට ඔබ මොකද හිතන්නේ? ධර්මශ්‍රවණය කරන පින්නතුනි මේ මායා බලයක් නෙමෙයි, මේක තමයි සත්‍ය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකෙම සත්‍ය ඇත්ත. ඇත්ත ඇති සැටින් යම් කෙනෙකුට තේරුම් ගත දවස තමයි යා අවබෝධය ලැබන්නේ යාට. යම් කෙනෙක් මිත්‍යා දෘෂ්ටිකව ඉන්න තාක්කල් එයා මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්නවා. එයා හිතන එක හරි කියලා. හැබැයි බලන්න මිත්‍යා දැන් මනසෙන් වෙන්නා වූ බලවත් අකුසලයක් තමයි අවිද්‍යා දෝමනස මිත්‍යා දිට්ටි. ඒක කොයිතරම් බලවත්ද බලන්න මෙතනම දැන් ඒක තියෙනවනේ. දැන් ඔහුට බහුලවම ඒක අවබෝධ වෙනවනේ. දැන් මනෝ කර්ම හැටියට ගත්තාම අවිද්‍යා දෝමනස මිත්‍යා දිට්ටි. ඒතර මිත්‍යා දෘෂ්ටිය කියන එක බලවත් නෙමේ හැම දෙයකට වැඩි. දැන් ඔහුට ඒක පැහැදිලි වෙනවා. ඒ පැහැදිලි වීමත් එක්කම ඔහුට අවබෝධ වෙනවා මනස තමයි මුල් වෙන්නේ, මනස තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ, මනස තමයි සෑම දෙයකටම මුල් වෙන්නේ. ඒ අනුවතින් මට ස්වාමිනි සමාවෙන්න. මේ බුදුරජාණන් වහන්සේගේ මේ සත්‍ය දහම වැළඳ ගැනීම නෙතන සිද්ධ වුණේ. වෙන කිසිදු ආකාරයේ පින්නතුනේ මන්ත්‍ර බලයක්වත් ඉන්ද්‍රජාලිකයක්වත් වශීකෘත භාවයක්වත් ඒ මොනවත් නැහැ. සත්‍ය පැහැදිලි කරනකොට ඒ සත්‍යයට අනුගත වෙනවා. එතනින් එහාට දෙයක් නැහැනේ. සත්‍ය කියන්නේ එකයි ලෝකේ. බොරු තියෙන පුළුවන් දාස් ගාන. අර කියන්නේ එක බොරුවක් වහන බොරු 100ක් කියන දෙනවා කියලා. ඒ වගේ බොරු තියෙන ඕනතර. හැබැයි සත්‍ය තියෙන එකයි. ඒ සත්‍ය ලෝකයට පැහැදිලි කළේ එකම එක්කෙනා. ඒ කෙනා කවුද? ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි. එහෙනම් මනස තමයි මුල් වෙන්නේ. දැන් මේ පිළිබඳව තවදුරටත් අපි ධර්මානුකූල විග්‍රහ කරමුකෝ. දැන් අපේ අභිධර්මයේ තියෙන පින්නතනේ අකුසල සිත් 12ක් තියෙනවා. ඒ කියන්නේ ලෝභ මූලික අකුසල සිත් 8ක් තියෙනවා. දේශ මූලික සිත් 2ක් තියෙනවා. මෝහ මූලික සිත් 2ක් තියෙනවා. දැන් ලෝභ මූලික සිත් තමයි වැඩිපුරම තියෙන්නේ. ඇයි අපේ හිතේ නිතරම ලෝභය නැති ඔය ලෝභයත් එක්ක යනවා ආසාව, ආදරේ, රාගේ, කැමැත්ත, ගිජුකම, ආලය කියන මේ ඔක්කොම ලෝභයට අයිති නෑදෑවෙන සිතුවිලි. දැන් රාග සිතුවිල්ලක් ආවත් ලෝභ සහගත කියලා තමයි අපි අභිධර්මයේ විග්‍රහ කරන්නේ. ආදරේ කියන එකත් ලෝභය. ඒ වගේම තෘෂ්ණාව කියන එකත් ලෝභය තමයි. ලෝභ චෛතසිකය. ඒතොර මේ සිතුවිලි සාමාන්‍ය පෘථග්ජන සිතුවිලි වල පුද්ගලයන්ට මේ ලෝභ, දේශ, මොහ කියනකොට ඉතින් ලෝභ සිතුවිලි ඇති වෙනවා. දේශාන සිතුවිලි ඇති වෙනවා. ලෝභ සිත් 8ක් තියෙනවා. මොනවද? සෝමනස් සහගත, දිට්ඨිගත, සම්පූර්ණ අසංකාරික සිත. සෝමනස් සහගත, දිට්ඨිගත, සම්පූර්ණ සසංකාරික සිත. ඊට පස්සේ සෝමනස් සහගත, දිට්ඨිගත, විප්‍රයුත් අසංකාරික සිත. සෝමනස් සහගත, දිට්ඨිගත, විප්‍රයුත් සසංකාරික සිත. ඊට පස්සේ උපේක්ෂා සහගත. ඔය විදිහට සිත් 8ක් තියෙනවා. ඒතර දිට්ඨියත් එක්කේ දෙන ලෝභ සිතුවිල්ල තියෙනවා. දිට්ඨිය නැතුව එදෙන ලෝභ සිතුවිලිත් තියෙනවා. දිට්ඨිගත සම්පූර්ණක දිට්ඨිය තියෙනවා. දිට්ඨිගත විප්‍රයුත්ක දිට්ඨිය නැහැ. මිත්‍යා දිට්ඨිය නැහැ. දැන් මිත්‍යා දෘෂ්ටියත් එක්ක ඇති වෙන ලෝභ සිතුවිලි තියෙනවා. මිත්‍යා දෘෂ්ටියෙන් තොරව ඇති වෙන ලෝභ සිතුවිලිත් තියෙනවා. දැන් පිම්පව විශ්වාස නොකර ඇති වෙන ලෝභ සිතයි පිම්පව විශ්වාස කරන ලෝභ හිත අතර වෙනසක් තියෙනවා. ලොකු වෙනසක් තියෙනවා. ඒ වගේ දේශාග සිත් දෙකක් තියෙනවා. මොනවද දේශාග සිත් දෙක? දේශාග සිද්ද එක තමයි දෝමනස් සහගත පටික සම්පයුත්ත සංකාරක සිතයි සසංකාරක සිතයි කියලා දෙකක් තියෙනවා. එතකොට 8යි එතන 2යි 10යි. ඊට පස්සේ මෝහ මූලික සිද්ද එකක් තියෙනවා. උපේක්ෂා සහගත උද්දච්ච සම්ප්‍රයුත්ත සිතයි විචිකිච්ඡා සම්ප්‍රයුත්ත සිතයි. උද්දච්ච කියන්නේ සිතේ නොසන්සුන් භාවය, විචිකිච්ඡා කියන්නේ සැකය. ඉතින් ওই සිද්ද එකත් අපේ හිතේ උපදින අකුසල මූලයන්, අකුසලයන්, ලෝභ, දේශ, මෝහ, මෝහ මූලික සිත. ওই 12නේ. ඔය 12 අපේ හිතවල උපදිනවා වැඩි හරියක්ම. එතන අපි කියපු අර දස අකුසල් තියෙනවනේ. දැන් දස අකුසල් වලින් ගත්තාම කයෙන් කරන අකුසල කර්ම තුන ගමුක ඉස්සල්ලාම. කයෙන් කරන අකුසල කර්ම තුන තමයි ප්‍රාණඝාතය, සොරකම් කිරීම, කාම මිත්‍යාචාරය. හොඳට මතක තියාගන්න. කයෙන් කරන අකුසල කර්ම තුන තමයි ප්‍රාණඝාතය, සොරකම, කාම මිත්‍යාචාරය. ප්‍රාණඝාත අකුසලයක් කරන්නට අර ලෝභ, දේශ, මොහ කියන සිත්වලින් එකක් අනිවාර්යෙන් එන්න ඕනේ. එතකොට අනිවාර්ය ලෝභ හිත්තලින් ප්‍රාණඝාත කරන්න බෑ. අනිවාර්යයෙන්ම ප්‍රාණඝාත කරන්නේ දේශ සාගත සිද්දකින් එකකින්. දෝමනස් සාගත පටික සම්පත අසංකාරික සිත හෝ සසංකාරික සිත. අසංකාරිකෙන් තමන්ට මිතුණා. සසංකාරිකෙන් කාගෙන මෙහෙ වීමකින් කළා. ඒතත් දේශ සාගත සිතක් අනිවාර්ය. සරලව කියනනම් වැඩි සිත් ගැන කියන්න ඕනේ නෑ. සරලවම කියනවනම් දේශ සාගත සිතකින් පමණමයි ප්‍රාණඝාතයක් කරන්නේ. එහෙනම් ප්‍රාණඝාත කරන දේශිත එන්නම ඕන. දැන් අපි වැඩි ඕනේ අපි සාමාන්‍ය සමාජයේ කරන ප්‍රාණඝාතයක්නේ. බොහෝ දෙනෙක් මේක හොඳ දෙයක් නෙමෙයි නරක දෙයක්. හොඳ ලොකු උනත් පුංචි උනත් සතෙක්නේ. හැබැයි සතාගේ ප්‍රමාණය අනුව කර්මයක් වෙනස් වෙනවා. දැන් අලියෙක් මරනකොට තියෙනා වූ කර්මයයි මිනිහෙක් මිනිස්සෙක් මරනකොට කර්මය, මදුරෙක් මරනකොට තියෙන කර්මය අතර ලොකු වෙනසක් තියෙනවා. මනුස්ස ලෝකේ මිනිසෙක් මරනවා කියන එක ලොකු ප්‍රාණඝාතයක්. සත්ත්ව ලෝකේ අලියෙක් මරනවා කියන එක ලොකු ඒ මනුස්ස ලෝකේ මිනිසෙක් මරනවට තරම් නැතත් සත්ත්ව ලෝකේ අලියෙක් මරනවා කියන එක හරකෙක් මරනවා කියන ලොකු පවක්. ඒ මදුරුවෙක් මරනවා කියන එකත් පවක්. නමුත් අරතරක් නැහැ. නමුත් පවක්. එතකොට දැන් අපි සාමාන්‍ය සමාජයේ බොහෝ දෙනෙක් මදුරුව මරනවනේ. ඇත්ත වශයෙන්ම ඒක පවක්. ඒකේ අකුසලයේ තියෙනවා. ඒ විපාක තියෙනවා. ඒ මරන්නේ මොන සිතකින්? දේසාංග සිතකින්. දැන් අපේ ඇඟේ මදුරුව වැහුවට පස්සේ අපිට කාය විඥාණයට දැනෙනවා, වේදනාව දැනෙනවා. වේදනාව දැනෙනකොට සංඥාව ඇති වෙනවා. ඉතින් සංඥාව කියන්නේ අඳුනා ගන්නවා. ඉතින් වේද රූප වේදනා සංඥා සංකාරණෝ ඇති වෙන හිතේ. ඇති වෙච්ච ගමන් අපි සටස් ගාලා අත ගිහිලා ගහනවා. එතකොට අර කාරණාට කියනවනේ ප්‍රාණ ඇති සතෙක් කියලා දැනගන්නවා, උපක්‍රමයක් කරනවා, ප්‍රාණඝාතය කරනවා, මරුණයි කියලා දැනගන්නවා. ඊට පස්සේ ඉතින් ඒ ඔය කාරණාටික වෙනවනේ. ඉතින් ඔටික වෙනවා කියන්නේ අනිවාර්ය ප්‍රාණඝාත අකුසලයේ ඒ ප්‍රාණඝාත අකුසලයේ වෙන්න උපකාර හේතුනේ මොකද්ද? දේශසහගත සිත. සිතක් ආවේ නැත්නම් ඒ දේශසහ සිතක් ආ නැත්නම් ප්‍රාණඝාතය කරන්නේ නැහෙනේ. එහෙනම් ඊට එතකොට නික්ලේසු උතුමන් වහන්සේලා ප්‍රාණඝාත ආදී අකුසලයන් කරන්නේ නැත්තේ මොකක් නිසාද? ඒ සිතුවිලි පහළ වෙන්නේ නැහැ උන්වහන්සේලා තුළ. එතකොට අනිවාර්ය සිත කියන එක බලවත් වෙනවා කියන එක ඔබට පැහැදිලි. ප්‍රාණඝාතය කියන කයින් කරන්නේ. හැබැයි කයට ඒ උත්තේජනය ලබා දෙන සිතින්. ද සොරකමක් කරන්න මොන සිත දෙන්නේ? ලෝභ මූලික සිත එන්නේ බොහෝ දුරට. ලෝභ මූලික සිත දේසිත එන අවස්ථාවනුත් තියෙනවා. ඒ කියන්නේ දේසහාග සිතනොත් හොරගම් කරන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ අපි හිතුව යම්සි අය කියනවා, ඉතින් මට මේ දේ මම මේ හොරකම් කළේ මේ මට ඕනකමර නෙමෙයි, මේ මම මේ අනුසයත් එක්ක තරහටමයි මම මේක හොරෙන් ගත්තේ කියලා සමහර අය දේසහාග සිතනොත් සමහර දේවල් හොරගම් කරනවා. ගොඩක් හොරකම කරන්නේ ලෝභෙහිතින්. යම් දේවලට වස්තුවට ආසා කරනවා. ඉති වස්තුවක් කියලා දැනගන්නවා, ඒ වස්තුවට ආසාවක් ඇති වෙනවා, හොරසිත පහළ වෙනවා, ලෝභසිත කියනක පහළ වෙන උපක්‍රම කරනවා, ඒක අතර ගන්නවා. ඔය ඉතින් ඔය ටික වෙනකොට මේ අදත්තාදානෙත හොරකම වෙලා ඉවරයි. ඉතින් මේ හොරකම වෙන්න අපි හිතමුකෝ ඉස්පිරිතාලේක රෝහලේ වැඩ කරන කෙනෙක් බේත් පෙත්තක් ගන්නවා නම්, කාර්යාල සේවකෙක් කඩදාහි කොලයක් හරි ගෙදර හාෆ් ෂීට් කොලයක් හරි ගෙදර අරගෙන පෑනක් හරි අරන් එනවනේ, ඒක හොරකමක්. එයා දන්නවා මේක හොඳ දෙයක් නෙමෙයි, මේක රජයේ දේපලක් කියලා එයා දන්නවා. ඒක හොරකමක්. ඉතින් හොරකම ලොකු වෙන්නත් පුළුවන්, පොඩි වෙන්නත් පුළුවන්. ලොකු පොඩි කියලා තියෙනවා. ඉතින් නමුත් ඒ කොහොම වුණත් හොරකම වෙනවා. ඒ අදාළ සිතුවිලියට අනුව චේතනාවට අනුව විපාක හැදෙනවා. ඉතින් ඒ ගන්නකොට විපාක හැදෙනවා. ඉතින් විපාකත් හැදෙනවා. එතකොට ඒ ලෝභ සිතක් නැති වෙන්නේ. එතකොට සිත පහළ වෙන්න ඕනේ. ඒකට ලෝභයට දැන් ප්‍රාණඝාතයේ කියන අකුසලයේ මේ දේශයට නියතයි. අදත්තාදානයේ මේ සොරකම් කරනවා කියනකොට ලෝභයට ඒ දේශයට අනියතයි කියලා. කියන්නේ ලෝභයෙන්ුත් වෙන්න පුළුවන්, දේශයෙන්ුත් වෙන්න පුළුවන්. නියතයි කියලා කියන්නේ ලෝභ හිත දේශ සිතින් වෙනවා නම් නියතයි. ඒ ප්‍රාණඝාතයේ දේශ සිතින්මනේ. කාමිත්‍යාචාරය යන ලෝභිර නියතයි. ලෝභ හිතින්ම. ඒ කියන්නේ රාගසිත අයිති වෙන ලෝභ හිතට. කාමිත්‍යාචාරය කරන්නේ ලෝභ හිතින්, රාගසිතකින්. එතකොට සිතක් පහළ වෙන්න බෑ. දැන් කාමිත්‍යාචාරය දිනනනම් ඒ පිළිබඳ රාගාදී සිතුවිලි පහළ වෙන්න ඕනේ. රාගසිතුවිලි පහළ වෙලා අද සමාජයේ බොහෝ දෙනෙක් ඔය කාමිත්‍යාචාරය දෙනවා. ඉතින් ඒ කරන්නේ රාගසිතින්. ඒවා අකුසල්. ඒ සිත පහළ වුණා. සිත පහළ වුණාට පස්සේ ඒ සඳහා සිත යොමු වෙලා ඒ ක්‍රියාව තුළ නිරත වෙනවා. ඒතර ඒකෙන් අකුසලයක් රැස් කරගන්නවා. බොරුවක් කියන්න සිතක් පහළ වෙන්න ඕනේ. ඉතින් බොරුව කියන සිත පහළ වෙන සිත අර ලෝභ මූලික සිත අටෙන් එකක් වෙන්න පුළුවන්, දේශ මූලික සිතක් වෙන්න පුළුවන්. හැබැයි පින්නතුනේ එකක් මතක තියාගන්න ඕනේ. ඔය සිත් දෙකක් එකට උපදින්නේ නැහැ. ලෝභ හිතයි දේශිතයි එකට උපදින්නේ නැහැ. එක්කෝ ලෝභ හිතක් එක්කෝ දේශිතක්. ඒතර බොරුවක් කියන්නේ ලෝභ හිතක් හරි දේශිතක් හරි එන්න ඕනේ. කේලමක් කියන්නත් ලෝභ හිතක් හරි දේශිතක් හරි එන්නට ඕනේ. පරුස වචන කියන්නේ නම් දේශසහගත සිතක්ම එන්න ඕනේ. දැන් අපි කියන්නේ කුණුහරප කියනවා කියලා කියන්නේ පරුස වචන. ඒ පරුස වචන කියන්නේ දේශසහගත සිතකින්මයි පරුස වචන කියන්නේ. සම්පප්පලාප කියන්නේ හිස් වචන, දෙතිස් කතා. ওই වැඩක නැති කොච්චර දේවල් අපි කතා කරා. ලෝභ හිත වලින් කතා කරනවා, දේශසහගත සිත වලින් කතා කරනවා. ඒ කියන්නේ තරහෙන් සමහර අයට බනිනවා, අර මේ කතා කරනවා. ලෝභ හිතින් ඇලීම් සම්බන්ධව කතා කරනවා. ඉතින් මේ විදිහට දැන් ධර්මානුකූලව ගත්තා ওই සිත් ඔක්කොම පිටිපස්සේ මෝහේ ඉන්නවා. ඔය ඔක්කොම සිතුවිලි පිටිපස්සේ කවුද ඉන්නේ? මෝහේ ඉන්නේ. උද්දච්ච සම්ප්‍රයුක්ත සිතයි විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත කියන ඒවා ওই හැම එකෙක් පිටිපස්සේ ඉන්නවා කියන්නේ. ලෝභයත් එක්කත් මෝහේ ඉන්නවා, ද්වේෂයත් එක්කත් මෝහේ ඉන්නවා. හැබැයි මේක ඉතාමත් ගැඹුරු කතාවක්. මම දේශනා කළොත් මේ දහමහන තේරුම් ගත්තොත් ඔබට මේ අභිධර්ම එහෙම ලෝභ දේශ මෝහ කියලා අපි කිව්වට කවදාකවත් මේ ලෝභ දේශ මෝහ කියන එකේ ලෝභ දේශ එකට උපදින්නේ නැහැ. හොඳට මතක තියාගන්න. මෝහය ඕනම සිතක් එක්ක ඉන්නවා. ලෝභ හිතත් එක්ක දේශිතක් කියන ලෝභ හිතයි දේශිතයි එකට උපදින්නේ නැහැ. මේ චෛතසිකනේ මේවා පින්නතුනේ. චෛතසික තියෙන අකුසල චෛතසික 14ක් තියෙනවානේ. 14න් ලෝභේ රදාල චෛතසික දේශාගසිතක උපදින්නේ නැහැ. දේශේ රදා චෛතසික ලෝභසිතේ උපදින්නේ නැහැ. දැන් මෝහසිතුවිලි තියෙන. දැන් මෝහය පිළිබඳ ගත්තාම මෝහ චතුස්කය කියලා අභිධර්මය උගන්වනවා. මෝහ චතුස්කය, මෝහය පිළිබඳ චෛතසික හතරක් තියෙනවා. මෝහේ, අහිරිකේ, අනුත්ප්පේ, උද්දච්චේ කියලා. කියන්නේ මෝහය කියලා කියන්නේ මොකද්ද? මෝහය කියන්නේ මෝඩකම, මුලාව. අහිරිකේ, අනුත්ප්පේ කියන්නේ ලැජ්ජ බය නැතිකම. හිරියොත්ප්පේ කියන්නේ ලැජ්ජ බය තියෙන කෙනෙක් කුසල්නේ. අහිරිකේ, අනුත්ප්පේ කියන්නේ ලැජ්ජ බය නැතිකම. උද්දච්චේ කියන්නේ සිතේන සංසුම් භාවය. අන්න මෝහ මූලික සිද්දෙන් එකක් උද්දච්ච සම්ප්‍රයුක්ත සිත. එතන ඒගොල්ලෝ හැම අකුසල සිතකම ඉන්නවා. හැබැයි ලෝභ ත්‍රිකය කියලා තන ලෝභයේ, දිට්ටි, මාන කියලා තුනක් තියෙනවා. ඒක දේශ සිත්වල නෑ. දේශ චෛසික හතරක් තියෙනවා. දෝෂ චතුස්කේ කියලා. මොකද්ද? දෝෂ, ඉච්ඡා, මච්චරිය, කුක්කුච්ච කියලා. දෝස ඉච්චාම දෝසයක දේශය ඉච්චාගෙන ඉරිසියාව දෝස මච්චරගෙන මසුරුකම මසුරුකමයි ලෝභය කියන දෙකක් වෙනතට මසුරුකම කියන දේශාගත පවුලට අයිතින දෙයක් මසුරුකම කියලා කියන. එතකොට මසුරුකම කියලා කියන දැන් තමාට ලැබිච්ච දේ තව කෙනෙකුට ලැබෙන්න එපා කියන සිතුවිල්ල මසුරුකම කියලා කියන්නේ. ඊට පස්සේ කුක්කුච්චය කියලා කියන්නේ පසුතැවෙන එකනේ. එතකොට මේ දේශසහගත පවුලට අයිති චෛසික හතරක් තියෙනවා. දෝස, ඉච්ඡා, මච්චරිය, කුක්කුච්චය. දෝස කියන්නේ දේශේ, මච්චරිය කියන්නේ මසුරුකම. ඉච්ඡා කියන්නේ ඉරිසියාව. දැන් ඒක දේශසහගත පවුලට අයිති සිතුවිල්ලක්. ඉරිසියාව කියන්නේ දේශසහගත පවුලට අයිති. මච්චරිය කියන්නේ මසුරුකම. දැන් ඉරිසියාව කියලා කියන්නේ තමන්ට තියෙන දේ තමන්ට වැඩිය තව කෙනෙකුට ලැබෙනවා තව කෙනෙකුට යමක් ලැබෙනවා නම් ඉරිසියාවක් ඇති වෙනවානේ. සාමාන්‍යයෙන් තමන්ට ලැබිච්ච දේ තව කෙනෙකුට ලැබෙනකොට ඉරිසියාවක් ඇති වෙනවා. එතකොට දැන් මච්චරිය කියලා කියන්නේ තමන්ට වඩා යමක් තව කෙනෙකුට නොලැබිය යුතුයි කියන සිතුවිල්ල. මට විතරයි ලැබෙන්න ඕනේ තව කෙනෙකුට ලැබෙන්න බෑ. මට කාර් එකක් තියෙනවා අනික් කාර් ලැබෙන්න බෑ. දැන් ඉරිසියාව කියන්නේ තමන්ට දෙන තව කෙනෙක් ගත්තාම ඉරිසියාවක් ඇති වෙනවා. තමන්ට නැති දෙයක් වුණත් සමාහලට අන්න අයට තියෙනකොට ඉරිසියාවක් ඇති වෙනවා. තමන්ට නැති දේ ලැබෙනකොට තමන්ට තියෙන දේ ලැබෙනකොට ඉරිසියාවක් ඇති වෙනවා. මච්චරිය කියන්නේ තමන්ට තියෙන හැබැයි අනුන් අයට ලැබෙන්න බෑ කියන සිතුවිල්ල. බල මේවා සියුම් සිතුවිලි මේ අපේ හිතවල තියෙනවා පින්නතුනේ මේවා. දේශේ තියෙනවා, ඉරිසියාව තියෙනවා, මසුරුකම තියෙනවා. ඔයදස කුක්කුච්ච කියන පසුතැවීම කියන ඒවා දේශසහගත පවුලට අයිති වෙන දේවල්. ඒ දේශපවුලට අයිති වෙන චෛසික ලෝභ සිතුවිලි ඇති වෙන්නේ නැහැ. ලෝභ සාගත සිතුවිලි අයිති වෙන සේ දේශසහගත පවුල සිතුවිලි ඇති වෙන්නේ නැහැ. ඒක ප්‍රධාන වශයෙන් අපි වෙන් කර ගන්නට තේරුම් ගන්නට ඕන. ඉතින් ඒක ඉතින් ගැඹුරු දේශනාවක් ටිකක් ඔය අභිධර්ම එහෙම ටිකක් පරිශීලනය කරනකොට ඔය තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මම මේ කියන්න ගියේ ප්‍රාණඝාතයේ කිරීම, සොරකම් කිරීම, කාමමිත්‍යාචාර කියන කයෙන් කරන අකුසලයටත් සිත මුල් වෙනවා. බොරු කීමට, කේලම් කීමට, පරස වචනේ සම්පප්පලාපයට සිත මුල් වෙනවා. අවිද්‍යා දෝමනස මිත්‍යාදිට්ඨි ඉතින් සිතෙන් ඒව වෙනවා. ඉතින් ඕවා ඔක්කොම මුල් වෙන්නේ මොකක් මතද? සිත මත. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔය ධම්මපදයේ පළවෙනිම ගාතාව මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනම් දුක්කමං වේති චක්කංච වහතෝ බදං අනික ඡායාවන පායන කියලා සඳහන්. ඒ කියන්නේ කුසලයට මුල් වෙන්නේ සිතයි, අකුසලයට මුල් වෙන්නේ සිතයි. කුසලයට මුල් වෙන්නේ අලෝභ දේස මොහ, අකුසලයට මුල් වෙන්නේ ලෝභ දේස මොහ. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කර්මයන්ගේ මම පහදලි කරනවා කර්මයන්ගේ බලවත්භාවය දෙන්නේ මොකක් මතද? මනෝ කර්මයේ මතයි. අන්න දැන් අරයා නිගණ්ඨනාත පුත්තගේ දහමට අනුවගේ කාය දණ්ඩේ, කාය දණ්ඩේ කියන කය තමයි බලවත් වෙන්නේ. කය බලවත් වෙන්නත් හේතු වෙන්නේ සිත. ඒකයි බුදුරජාණන් වහන්සේ ආව ප්‍රශ්නේ. එතන එතෙන්දි උපාලි ගෘහපතිරේක තේරුණා අන්තිමට. තේරවනසේ ආ පිළිගන්න සිද්ධ වුණා යා. අර ප්‍රාණඝාත උපමාවෙන් එහෙම ආ ප්‍රශ්නෙන් එහෙම ප්‍රාණඝාත අකුසලයේ වෙනවා. ඉතින් ඒක අකුසලයක්ද නැද්ද කියන එක තීරණය වෙන්නේ සිත මත, චේතනා මත. ඉතින් ඒ වාගේ ඒක ඉතින් එයා පිළිගන්න සිදුනා මනස කියන එක හරි බලවත් කියන එක. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිලා කිව්වේ ස්වාමිනි මම දිවිහිමියෙන් ඔබ වහන්සේ සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝරත්නයේ සරණ යනවා. ඒ මිත්‍යා දිට්ටි භාවයෙන් මිදිලා සම්මා දිට්ටියටපත් වූච්ච උපාලි ගෘහපති තවදුරටත් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ බණහාලා සෝවාන් ඵලයටපත් වෙනවා. බලන්න කොච්චර වටිනා දෙයක්ද උනේ කියලා. අර වාද කරන්න ගිය උපාලි ගෘහපති අන්තිමට වාදෙන් පෙරදිලා තමන්ගේ දෘෂ්ටිය අතහැරලා මිත්‍යා දිට්ඨිය තථාගත බුදුරජාණන් වහන්සේගේ සත්‍ය දහම තේරුම් අරගෙන බුදුන් දහම් සඟුන් සරණ ගිහිල්ලා ධර්මයේ තවත් විග්‍රහ කරගෙන අවබෝධ කරගෙන සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන සෝවාන් ඵලයට පත් වෙනවා. තව ඉතින් ධර්ම අවබෝධය ලබන ගොඩක් තියෙනවා. නමුත් සෝවාන් ඵලයට පත් වෙනවා කියලා කියන්නේ එතන ලොකු දෙයක් වෙනවා. මොකද අර විචිකිච්ඡා මං කියන්නේ මෝහ මූලික සිද්ද එකක් තියෙනවා. උද්දච්ච සම්ප්‍රයුක්ත සිතයි විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිතයි කියන්නේ විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත කවදාකවත් උපදින්නේ නැහැ. සැකේ කියන කවදාකවත් උපදින්නේ නැහැ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය වෙනවා. ඕන විචිකිච්ඡාව නැහැ. සැකේ කවදාකවත් නැහැ. ඒතකොට තුරුණුවන් පිළිබඳ කිසිම දවසක සැකයක් සෝවාන් චාර ශ්‍රාවකයකට ඇති වෙන්නේ නැහැ. මේ අපිට සැක තියෙනවා. සෝවාන් චාර ශ්‍රාවකයකට ඇති වෙන්නේම නැහැ. එහෙනම් උපාලි ගෘහපතිට ඒ தත්තේ ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වුණා. බෞද්ධයන් ඇරෙට අපිටත් විචිකිච්ඡා සිත උපදිනවා. අටක් තිනනේ බුද්ධ ආදී අටතැන් පිළිබඳ සැකේ, බුදුහාමුදුරුව පිළිබඳ සැකය, ධර්මයේ පිළිබඳ සැකය, සංඝරත්නයේ පිළිබඳ සැකය, ඊටස පෙරභවයක් තිබ්බද කියන සැකේ, නැවත භවයක් තියෙනවද කියන සැකේ, පෙරභවය හා පසුභවය පිළිබඳ සැකේ, ආරෂ්ඨාංගික මාර්ගයේ පටිච්ච සමුප්පාදේ මේවා පිළිබඳ සැකේ තමයි පින්නතුනේ බුද්ධ ආදී යටතෙන් පිළිබඳ සැකේ කියලා කියන්නේ. ඕවා අපිට සුළු සුළු වශයෙන් තියෙනවා. ඕක ප්‍රහාණය වෙන්නේ සෝවාන්ච දවසට. සෝවාන්ච ආර ශ්‍රාවකයන් තමයි විචිකිච්ඡා ප්‍රහාණය වෙන්නේ. එතකන් තියෙනවා. එහෙනම් දැන් උපාලි ගෘහපතිට සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාස වැරදි සීල උත රකින්නේ. සක්කාය දිට්ඨිය කියන කියන්නේ මේක මමය, මේ මගේ ආත්මයක් කියන ස්වභාවය දුර වෙලා යනවා. මේක සත්‍යේ පුද්ගලයේ නෙමෙයි, මෙතන ස්කන්ධයන්ගේ ක්‍රියාවලියක් තියෙන කියන එක අවබෝධ වෙනවා. හැබැයි තෘෂ්ණාව තාම තියෙනවා. තින් තෘෂ්ණාව කියන එක තෘෂ්ණාමාන දිට්ඨි, දිට්ඨිය නැති වෙන නිසා තෘෂ්ණාමාන තියෙනවා තාම. තෘෂ්ණාමාන කියන ඒවා නැති වෙන්නේ රහත් වෙන්න ඕනේ. දිට්ඨිය නැති වෙනවා, වැරදි දෘෂ්ටිය නැති වෙනවා. ඒකයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. එතකොට නියම ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙලා කියනවා, ස්වාමීනි මෙතෙක් මම මුලාවට පත් වෙලා හිටියා බොරුවෙන්, අද පටන් මම මුලාවට පත් වෙන්නේ, අද පටන් මම සත්‍ය අවබෝධ කරගත්තා, අද පටන් මම මුලා වෙච්ච කෙනෙක් හැටියට මිත්‍යා දෘෂ්ටිකයන්ට නිගණ්ඨයන්ට මම අද ඉඳන් දන් දෙන්නවත් නැහැ කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා, එහෙම කරන්න එපා, එහෙම කරන්න එපා, ඒ ඇත්තන්ටත් දන් දෙන්න. ඔබ ඇවිල්ලා ඔවුන්ගේ ප්‍රධාන දායකයෙක්, ඔවුන්ට හරියට ඔබගේ නිවස පවස නිවන පැම්පකුණක් වගේ. එහෙමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. තිබහට පවස නිවනවා කියන්නේ අපිට තිබහනේ. ඒක නිවන පැම්පකුණක් වගේ ඔබගේ නිවස. ඒ නිසා ඔවුන්ට දාණය නොදී ඉන්න එපා, ඔවුන්ට දෙන්න කියලා. ඒතර උපාලි ගෘහපති කියන ස්වාමීනි මම ඔබ වහන්සේ කෙරේ තවත් පැහැදුනා මේ ප්‍රකාශයෙන්. වෙන කවදාකවත් වෙන ශාස්ත්‍රවරයෙක් තමන්ගේ පිරිසට දෙන්න කියලා මිසක් වෙනත් කෙනෙකුට දෙන්න කියලා කවදාකවත් කියන්නේ නැහැ. ඔබ වහන්සේ ඒකත් ප්‍රකාශ කළා, දේශනා කළා. ඒ තුලින් මම තවත් ඔබ වහන්සේ ගැන පැහැදෙනවා කියලා වැඳලා නැවත බුදුරජාණන් වහන්සේ හමු වෙනවයි කියන බලාපොරොත්තුවෙන් ඉතාම සතුටින් උපාලි ගෘහපති නිවසට ගියා. ගෙදර ගිහිල්ලා, බොහෝ ධනවතෙක්නේ මෙයා, සල්ලිකාරෙක්නේ මෙයා, ගෙදර ගිහිල්ලා මොකද කළේ? තමන්ගේ මුරකරුවන්ට කිව්වා අද ඉඳන් නිගණ්ඨයෝ ගේ ඇතුළටවත් ගන්න එපයි කියලා. ඉතින් මේ පිරිසක් ඇවිල්ලත් හිටියේ, ඉතින් ඒ පිරිසරත් එහෙම කිව්වා. ඉතින් මේ ලෝභ දේශ දැන් සෝවාන් වුණාට තියෙනවා පින්නතුනේ, ඒක මතක තියාගන්න. එයා පංචශීලය හොඳින් ආරක්ෂා කරන, පංචශීලයට වෙන්නා වූ අකුසලයන් කවදාකවත් එයාටින් පංචශීලයට විරුද්ධ අකුසලයන් කවදාකවත් වෙන්නේ නැහැ කියලා අද පටන් මම නිගණ්ඨයන්ට දන් දෙන්නේ, මම මුලා වෙලා හිටියා, මම රැවටුණා කියලා ඉතින් ඒ විදිහට ප්‍රකාශ කරාට පස්සේ මේක ආරංචි වෙනවා කාටද? නිගණ්ඨනාත පුත්තට. නිගණ්ඨනාත පුත්ත දුවගෙන එනවා දැන් උපාලි ගෘහපතිගේ නිවසට. මොකද ඔහුගේ ප්‍රධාන දායකයනේ වෙනත් දැන් තමන් හිටපු දෘෂ්ටියෙන් එයා කියන වෙනත් දහමට ගියා කියන එක නීගොල්ලන්ගේ පැත්තෙන් කියන්නේ. දුවගෙන ආවා. දුවගෙන ඇවිල්ලා කියනවා, ඉතින් එතකොට දොර අරින්නේ නැහැ. ඊට පස්සේ කෑ ගහලා දොර අරිනවා. දොර අරියට පස්සේ වෙන්දර උපාලි ගෘහපති නැගිටිනවා නිගණ්ඨනාත පුත්ත එනකොට. නමුත් නැගිටිවත් නැහැ. අහනවා, ඔබ බවත් ගෞතමයන්ගේ මායාදලට අහු වුණා නේද කියලා අහනවා. ඔබ ඔහුගේ වශීභාවයට අහු වුණා නේද කියලා කියනවා. ඔබට යන්නට පෙර කිව්ව නේද ඒ දෙයට අහු වෙන, ඔබ ඒ ගැන සැලකිල්ලක් දැක්වුවේ නෑ නේද? ඔබත් අහු වුණා නේද? ඔබ කියලා ගියේ කොහොමද කියලා. ඉතින් ওই විදිහට නිගණ්ඨනාත පුත්ත ඉතින් උපාලි ගෘහපතිගෙන් ප්‍රශ්න අහනකොට, ඔව් මම ඔහුගේ සත්‍ය නැමැති මායාදලට අහු වුණා සත්‍ය කියලා. භාගවත් බුදුරජාන් වහන්සේගේ ගුණ මෙහෙමයි කියලා බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න පැත්ත හැරිලා බුදුගුණ සජ්ජායනාවක් කළා කියන උපාලි ගෘහපති. ඉතින් එතෙන්දී නිගණ්ඨනාත පුත්තට කර කියා ගන්න දෙයක් නැතෝ ආපහු ගියා කියලා සඳහන් කරනවා. ඉතින් මේ සූත්‍රයෙන්, මේ උපාලි සූත්‍රය හරි වැදගත්. මේ සූත්‍රයෙන් සඳහන් කරන්නේ මොකද්ද? සම්පූර්ණ මේ අපේ සිතත් එක්ක තමයි සෑම ක්‍රියාවකම බැඳිලා තියෙන්නේ කියන කාරණාව. එතන අපි කුසල කර්ම කරන්නේද අකුසල කර්ම කරන්නේද, මේ කුසල අකුසල කර්මයන්ට මූලික වන්නේ සිත කියන කාරණාව ප්‍රබලවම පැහැදිලි කරන දේශනාවක් තමයි මේ මජ්ක්‍ධිම නිකායේ උපාලි සූත්‍රය. ඉතින් මේක ඉතාමත් වටිනා දේශනාවක් පින්නතුනේ. මේකෙන් අපිට පැහැදිලි වෙන මේ චේතනාව කියන කාරණාව පිළිබඳව. එතන අපි මේ ජීවිතේ නොඑක ආකාරයේ අකුසල කර්මයන් සිද්ධ කරනවා. නොඑක කියන්නේ ওই 10යට අදාළව තමයි කරන්නේ. ප්‍රාණඝාතයට අදාළව, සොරකමට අදාළව, කාමිත්‍යාචාරයට අදාළව, බොරු කීම, කේලම කීම, පරස වචනේ සම්පප්පලාපයට අදාළව අපි අපේ හිතේ ලෝභ දේශ මොහ උපදවා ගන්නවා. ওই විදිහට දස අකුසලයන් අපේ හිතවල උපදිනවා. ඒව උපදලා ඒව ක්‍රියාත්මක වීම කර්ම දැන් මේකේ තවත් දේශනාවක් වශයෙන් මට විශේෂයෙන් ප්‍රකාශ කරන්නට ඕනේ. මේ අකුසල සිතක් උපදීමයි අකුසල කර්මයයි කියන්නේ දෙකක්. ඒතර සිත උපදුනාට පස්සම කර්මය කරන්නේ. අපි තුන් ප්‍රාණඝාතයක් කරන සිත දුන්නා හැබැයි කළේ නැහැ. ඉතින් යාට ඒ අකුසලේ කර්මය වෙන්නේ නැහැ. දැන් එහෙම තේවල් තියෙනවා. දැන් අඟුලිමාල අම්මා මරන්න ගිහිල්ලා ආනන්තරේ පාප කර්මය කරගන්න ගිහලා ඒක වැළකුණා කොහොම හරි. ඉතින් ඒකෙන් එයා බේරුණා. නැත්තම් එයාට කවදාකවත් රහත් වෙන්න හම් වෙන්නේ නැහෙනි. ඉතින් ඒ වගේ සිත උපදින්න පුළුවන්. හැබැයි හිත ඉපදීමටත් කර්ම රැස් වෙනවා. හැබැයි ඒක ක්‍රියාවෙන් කළොත් තමයි ඒක බලවත් වෙන්නේ. හැබැයි ක්‍රියාවෙන් කරන්න මූලික වෙන්නේ සිතමයි. ඉතින් ඒ නිසා අපි සිතට නොයෙක් සිතුවිලි අපේ හිතවලට ඇති වෙනවා. නොයෙක් සිතුවිලි කියන්නේ ලෝභ, දේශ, මෝහ කියන පවුලට අදාළ සිතුවිලි. ලෝභය කියවම ඉතින් රාගයත් එක්කලා නොයෙක් දේවල් ආසාවන්, තෘෂ්ණාවන් ඔය ඇති වෙනවා. දේශේ කියවම ඊර්ෂියාව, ක්‍රෝධේ, වෛරයේ ඔය සිතුවිලි ඇති වෙනවා. ඕවෙන් අපි මහා බලවත් අපරාධ කරනවා. දැන් ওই මහා මිනි මැරුම් පවා කලේ, මහා යුද්ධ කෝලහල පවා එන්නේ ওই සිතුවිලි වලින්. වෙන දෙයක් නෙමෙයි සිත තමයි ඒවට මුල් වෙන්නේ. රටවල් අතර යුද්ධ ඇති වෙනවා. රටවල් අතර අභ්‍යන්තර යුද්ධ ඇති වෙනවා. අපේ රටේ පවා යුද්ධ තිබ්බා. ඉතින් ඒ වගේ කලකෝලාහල අරගල මේ හැම දෙයකටම මුල් වෙන්නේ ලෝභ, දේශ, මෝහ. ඉතින් මේවා ප්‍රහාණය කරගන්න තමයි බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කළේ, අනුශාසනා කළේ. මේවා වර්ධනය කරගන්න නෙමෙයි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙන ඒවා ප්‍රහාණය කරගන්න. ඉතින් සමාජය තුළ නොඑක් විදිහට අපි දකිනවා මේවා වර්ධනය කරගන්න ආකාරයේ දේවල් තමයි අපිට ධර්මයේ නාමිනුත් අපිට අහන්න දකින්න ලැබෙන්නේ. ධර්මය කියලත් සියුම ගත්තොත් එහෙම මේ කරන්නා වූ යම් යම් දේවල් විනෝදය වෙන්න, විනෝදාස්වාදයේ ලබන දේවල් තමයි, පංචකාමයේ විඳින දේවල් තමයි ධර්මානුකූලව කියලත් සමහර තැන්වලදී වෙන්නේ. ඉතින් ඒවා අපි සමහර වෙලාට ඉතින් අපිට මේ මාධ්‍යෙන් වගේ කියන්න බැරි දේවල් පවා සමාජය තුළ යම් යම් වැරදි සිද්ධ කරනවා මිනිස්සු. මේ පින්කම් කියලත් නොඑක් නොඑක ආකාර දේවල් වලිනුත් ලෝභ දේශ මොහ තම වර්ධනය වෙලා තියෙන්නේ. නමුත් ලෝභ දේශ මොහ වර්ධනය කරන වැඩපිළිවෙලක් නෙවෙයි බුදු පියාණන් වහන්සේගේ තියෙන්නේ. අලෝභ, අදේශ, අමෝහ කියන කුසල චේතනාවන් මුදුන්පත් කරගෙන මේ ලෝභ දේශ මොහයන් සම්පූර්ණයෙන්ම සිතින් ඉවත් කර ගන්නට. මේවා මුල් වෙන්නේ මෝහේ, අවිද්‍යාව මුල් කරගෙන. එහෙනම් මෝහේ, අවිද්‍යාව සම්පූර්ණ ප්‍රහාණය කර ගන්නට තමයි ආරෂ්ඨාංගික මාර්ගය වදාරලා ඒ මාර්ගය තුල ගමන් කළා. ලෝභ දේශ මොහාදී සකල ක්ලේශ ධර්මයන්ම ප්‍රහාණය කරගන්නා වූ වැඩපිළිවෙලක් තමයි බුදු පියාණන් වහන්සේගේ දේශනාව තුළ තියෙන්නේ. ඒ පිළිබඳ අවබෝධයක් ඇති කරන ඔබ හැම දෙනාම ඉතාම ශ්‍රද්ධාවෙන් අද මේ ධර්ම ශ්‍රවණය කළා. මේ සදහම් උදෑසන සෙනසුරාදා දිනේ ඔබ බොහොම ශ්‍රද්ධාවෙන් නිවාඩු දවසේ මේ ධර්ම කාරණාව උදෑසනින්ම ශ්‍රවණය කරලා ඉති වටිනා පුණ්‍ය සම්භාරයක් රැස් කරගත්තා වූ මේ පුණ්‍ය ශක්තියගේ ආනිසංස බලය හැම දෙනාටම උතුම් නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා සාදුව කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේ විශේෂයෙන් අද මේ ධර්ම දේශනාවේ ප්‍රධානම දායකත්වය, ඒ වගේම ධර්ම දානමය කුසලයේ අත්පත් කරලා දිය යුත්තේ හිරු මාධ්‍යාලයේ සභාපතිතුමා ඇතුළු ඒ සෑම සිළු දිනාටමත්, එතුමාටත් එතුමාගේ පවුලේ දුවආදරුවන් ඇතුළු සෑම සිළු දිනාටමත්, හිරු කාර්ය මණ්ඩලයටත් මේ ධර්ම දානමය කුසල බලෙන් බුද්ධාදී රත්නත්‍රයේ අනන්ත ගුණ ආශිර්වාද බලෙන් නිදුක් නිරෝගී සුවය, දිගාසිරි සම්පත්ති ලැබේවා. කරන්නා වූ මේ මාධ්‍ය මෙහෙවර තුළින් තවදුරටත් ධර්මයක් ප්‍රචාරය කරන ලෝකයාට, තවදුරටත් එතුමාට කාර්ය මණ්ඩලයට ශක්තිය ලැබේවා, වීරිය වැඩේවා, ශ්‍රද්ධා වැඩේවා. තවදුරටත් ඒ ගුණධර්ම තවදවත් වර්ධනය කරගෙන තවත් කුසල් කරගන්නට හැකියාව තුරුණගේ ආශිර්වාද බල, දෙවි රැකවරණ බල ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්මශ්‍රවණය කරා වූ රටවාසී, ලෝකවාසී සෑම සිදු දිනාටමත් මේ පුණ්‍ය ශක්තිය බලෙන් මෙලොව යහපත, පරලොව සුගතිය, නිර්වාණ අවබෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමින් ලෝකේ ශාසනය අප ආරක්ෂා කරන්නා වූ සිරු දෙවියෝ, රට ජාති සම්බුද්ධ ශාසනයක දෙන්නා වූ සිරු දෙවියෝ මේ පින් අනුමෝදන් කරගනිත්වා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ජබුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං, චිරන් රක්කන්තු දේශනං, චිරන් රක්කන්තු ත්වං සදාති. හැම දිනාටම තෙරුවන් සරණයි.
අද හිරු සදහම් උදැසන ධර්මදේශකයන්න් වහන්සේ. හංවැල්ල දිද්දිනිය ඓතිහාසික කුලංකන්ද ගල්ලෙන් ආරණ්‍ය සිංහාසනාධිකාරී පූජ්‍ය දිද්දිනියේ විමලසංක ස්වාමීන් වහන්සේ.